සුපුරුදු පරිදි සත්‍යන්තයේ විරාමයේ නනතුරු අදත් සඳා දිනේ අපි සූදානම් ගෙවියන සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කාලින්න සහ දේශපාලනික කරුණු කාරණා වෙත අවධානය යොමු කරන්නට වර්තමාන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මේ සතිය තුළදී විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන මතය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරය අදිනේදී ප්‍රකාශයට පත්වීමට නියමිත බවටත් ශ්‍රී ලංකාවෙන් තොරතුරු වාර්තා වෙනවා. අනෙකුත් පක්ෂ මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය මේ වන විට ප්‍රකාශයට පත්කොට තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් කතාබහ කරන්නට අද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් අපි වැඩි ඉඩකඩක් වෙන් කරන්නට සූදානම්. සුපුරුදු පරිදි අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල. මනෝජ්, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
මනෝජ්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදිනේදී මේ විශ්වාස භංග යෝජනාව පිළිබඳව තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ආදී පක්ෂ ගණනාවක් මේ වන විට තමන්ගේ ස්ථාවරය මේ වන විට ප්‍රකාශයට පත්කොට තිබෙන්නේ. අපි දැනගන්නට කැමති මේ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තොරතුරු පළමුවෙන්ම වගේ.
ඔව්, මේ විශ්වාස භංග යෝජනාවට අදාළව ඡන්ද විමසීම අප්‍රේල් මාසේ 4 වෙනිදා නැත්නම් අනිද්දා දිනේ පාර්ලිමේන්තුවේදී පවත්වන්න නියමිතව තිබෙනවා. උදෑසන 9:30ට ආරම්භ වෙන පාර්ලිමේන්තු විවාදය රාත්‍රී 9:30 දක්වා පවත්වන්න නියමිතව තිබෙනවා. ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන්නේ බඳාදා රාත්‍රී 9:30ට පමණ. ඉතින් දැන් මේ විශ්වාස භංගයට කවුද පක්ෂ කවුද විපක්ෂ කියන කාරණේ සාකච්ඡා වෙමින් තිබෙන කාරණයක්. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකවරයාට, එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකවරයාට, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට, එක්සත් ජාතික පක්ෂයේ විසින්ම අප්‍රසාදයේ අකමැත්ත පළවෙමින් තිබුණු කාල සීමාවක් පහුගිය දිනවල අපි දැක්කේ. විශේෂයෙන් අපි දැක්කා ඡන්ද දෙන්න, එහෙම නැත්නම් මේ විශ්වාස භංගයට පක්ෂව කටයුතු කරා පාලිත රංගේ බණ්ඩාර රාජ්‍යමැතිවරයා. පාලිත්‍යවරප්පෙරුම නියෝජ්‍ය අමතිවරයාගේ අදහස් යම් ආකාරයෙන් වෙනස් තැනක තිබුණේ වසන්ත සේනානායක රාජ්‍ය අමතිවරයාගේ. ඉතින් මෙවැනි විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂය ඇතුළුනොත් මේකට විපක්ෂව, එහෙම නැත්නම් මේ විශ්වාස භංගයට පක්ෂව ඡන්ද දෙන්න සූදානමක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඉතින් මේ අතර පහුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරි මණ්ඩලය රැස් වුණා. ඔවුන් සාකච්ඡා කරලා පක්ෂයේ විදිහට ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ විශ්වාස භංගයට හැමෝම සාමූහිකව විශ්වාස භංගයේ පරාජයට පත් කරන්න. එතකොට පහුගිය දිනවල වෙනත් මත තිබුණු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුනුත් විශ්වාස භංගයට විපක්ෂව විරුද්ධව ඡන්දය ලබා දේවි කියලා කෘත්‍යධිකාරි මණ්ඩල රැස්වීමෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහන් කළා. එතකොට එක්සත් ජාතික පෙරමුණ මොකද කරන්නේ? විශේෂයෙන් දෙමළ දේශපාලන පක්ෂ, මුස්ලිම් දේශපාලන පක්ෂ, විවිධ දේශපාලන කණ්ඩායම් වලින් සමන්විතව තමයි එක්සත් ජාතික පෙරමුණ පෞගිය මහමැතිවරණයට අදාළව නිර්මාණය කළේ. ඒ දේශපාලන පක්ෂවල ස්ථාවරය කුමක්ද? විශේෂයෙන් අපි දැක්කා මනෝ ගණේෂන් ඇමතිවරයා වැනි අය එතරම් ප්‍රසාදයකින් ඉන්න බවක් පෙනෙන්න තිබුණේ. විශේෂයෙන් පළාත් පාලන ආයතන පිහිටුවද්දී ඔවුන්ට ලබා දෙනවා කියලා තිබුණු ඇතැම් වරප්‍රසාද ඔවුන්ගේ පක්ෂ නොසලකා හැරලා එක්සත් ජාතික පක්ෂයටම ලබා දීම නිසා යම් කනස්සල්ලෙන් ඉන්න බවක් පෙනෙන්න තිබුණා. කොමුණත් හෙට දිනේ එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂවල රැස්වීමක් පැවැත්වෙනවා. එහිදී මනෝ ගණේෂන්, පී දිගම්බරන්, එත් එක්කම ජාතික හෙළවුරුමය, මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන් මෙවැනි ඇමතිවරුන් නියෝජනය කරන පක්ෂ එක්සත් ජාතික පෙරමුණ විදිහට කුමක්ද කරන්න කියන අවසන් එකඟතාවයකට ඒවි දැනට ඔවුන් තීරණය කරලා තියෙනවා විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශයට පත් කරන්න. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ඇතැම් මැති ඇමතිවරුන් මේ දවස්වල කියමින් ඉන්නවා කොහොමද අපි විශ්වාස භංගයට විරුද්ධ වෙන්නේ, මේවා තමයි අපි ඉදිරිපත් කරපු වැරදි අදහස්. ඉතින් ඒවා එකතු කරලා තමයි විශ්වාස භංග යෝජනාව ගෙනල්ලා තියෙන්නේ. එවැනි අවස්ථාවක් අපි ඡන්ද නොදීන්නේ කොහොමද කියලා විශේෂයෙන් සුසිල් ප්‍රේමජයන්, ලක්ෂ්මණ් ඥාපා අබේවර්ධන මෙවැනි ඇමතිවරුන්, විශේෂයෙන් ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා මෙවැනි අය එතනට ගොනු වෙලා ඉන්නවා. විජිත් විජේමුනි සොයිසා ඇමතුමා ඇතුළු කීප දෙනෙක් මේ විශ්වාස භංගයට පක්ෂ නොමැති බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. කොමනක් පක්ෂයක් විදිහට අවසන් ස්ථාවරය අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කරයි කියලා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේ කම්බරය විදිහට මහින්ද අමරවීර ඇමතිවරයා කිව්වේ පක්ෂය විදිහට අවසානයේ හුදකලා නොවුණු තීන්දුවක් ගනීවි. ජනතාව බොහෝ දිනක් බලාපොරොත්තු වන තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනී කියලා ඔවුන් සඳහන් කළා. ඒත් එක්කම TNA එකේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මතය තවමත් පැහැදිලි නෑ. ඔවුන් නිවැරදිව කුමක්ද කරන්න කියන කාරණය ප්‍රකාශයට පත් කළා නෑ. ඒ අනුව ඉදිරියේදී ඒ පිළිබඳවත් අපිට දැනගන්න පුළුවන් කමක් ලැබේවි. ජනතා විමුක්ති පෙරමුණ මුල ඉඳලම විශ්වාස භංගයට සහාය ලබා දෙන බව සඳහන් කළා. අපිට පක්ෂ බෙහෙදයක් නෑ. අපිට පුද්ගලයා කවුද කියලා අදාළ නෑ. මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයාට පක්ෂව එම නැත්නම් විශ්වාස භංගයට විරුද්ධව ඡන්ද දෙන්න පුළුවන් වටපිටාවක් නැහැ කියලා විශ්වාස භංගයට සහාය පළ කරන්න දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ එකඟ වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අතුරුලී රතන ස්වාමින් වහන්සේ ප්‍රසිද්ධිය මේ දවස්වල කියලා තියෙනවා. අග්‍රාමාත්‍යවරයාට යම් ඉල්ලීමක් ලිපියක් ඉදිරිපත් කළා. ඊට ප්‍රතිචාර නොලැබුණොතින් තමන් වහන්සේට විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්න සිදුවෙයි කියලා. ඉතින් මෙවැනි වාතාවරණයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයතරේ කියවෙනවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මැතිඅමතිවරුන් 20ක් 27ක් විතර ප්‍රමාණයක් කෙසේ වෙතත් අවසානයේ විශ්වාස භංගයට පක්ෂ වෙයි, එමන් නැත්නම් තමන්ගේ පක්ෂය අගමැතිවරයාට ඉරහි වෙයි කියලා අදහස් පළවෙමින් තිබෙනවා. ඉතින් මේ සියල්ලේම එකතුව අපිට බදාදරය 9 අමාරෙන් පස්සේ තමයි හරියටම දැක ගන්න පුළුවන් වෙන්නේ සංජය.
මේ තත්ත්වයට සමගාමීව මනෝජ් අපි දැක්කා මේ රජයට විරෝධය පළ කරමින් මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය වී තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ පසුපස ඇති කතන්දරයත් මනෝජ්.
ඔව්, අගමැතිතුමාට එරෙහිව ගෙනාපු විශ්වාස භංග යෝජනාවට සහාය පළ කරමින් තමයි මහනුවරින් ආරම්භ වෙච්ච පාගමන කොළඹට එන්න නියමිත වෙලා තිබෙන්නේ. එක්සත් ජනතා නිදහස් පෙරමුණ එම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විදිහට නීතිඥ මෛත්‍රී ගුණරත්න මැතිතුමා තමයි මේ පාගමන සංවිධානය කරන්නේ. විශේෂයෙන්ම ඔහු පසුගිය දිනේ පාගමන පටන් ගත්තු දවසේ කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ඔහුට IT කියන ජීප් රථයක තිබිලා බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගත් බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. ඒ ගිනි අවි වලට බලපත්‍ර ඉදිරිපත් කරන්න කිසිවක ඔහු අපොහොසත් වෙච්ච නිසා තමයි මෛත්‍රී ගුණරත්න නීතිඥවරයාව අත්අඩංගුවට ගත්තේ කියලා සඳහන් කළා. පස්සේ ඔහු අපමට මුදා හැරියා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරපු පළාත් සභා මන්ත්‍රීවරයෙක්. පස්සේ පක්ෂ නායකත්වයට එරෙහිව කැරලි ගහලා පක්ෂ සාමාජිකත්වයේ පවා අත්හිටවපු පුද්ගලයෙක්. මෙවර පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ඔහු වෙනම පක්ෂයකින් අපේක්ෂකයින් ඉදිරිපත් කළා. ඇතැම් ආසනවල ජයග්‍රහණ පවා ලබා ගත්තා. ඉතින් ඔහු තමයි මේ පාගමනට මූලික වෙලා කටයුතු කළේ. පාගමන කොළඹට පැමිණෙන අතරතුර රාජ්‍ය මැතිවරු දෙදෙනෙකු විතර මේ පාගමනට එක්වේ කියලා සඳහන් කළා. කොහොමුණත් විශ්වාස භංගයට සහාය පළ කරලා තමයි මේ මහනුවරින් පටන් ගත්ත පාගමන කොළඹට පැමිණෙන නියමිත වෙලා තිබෙන්නේ. ඒ අතර තමයි අත්අඩංගුවට ගැනීමත් සිදු වුණේ. කොහොමුණත් දැනට පාගමන සාර්ථක විදිහට පැමිණෙනවා. විශ්වාස භංගයට ඡන්දය ප්‍රකාශ කරන බදාදා දිනේ කොළඹට පැමිණෙන නියමිතයි කියලා තමයි අපට දැනගන්න තියෙන්නේ.
එවගේම මේ කරුණු කාරණා අතරේ ශ්‍රී ලංකාව තුළ කතාබහට ලක්වන තවත් කාරණයක් තමයි අලුතින් හඳුන්වා දුන් දේශීය ආදායම් බදු පනත. මේ පිළිබඳව අදහස් දක්වමින් මා දුටුවා පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ බඳුරු ගුණවර්ධන මහතා සඳහන් කරනවා මේ නව දේශීය ආදායම් බදු පනත අනුව මේ පන්සල්වලටත් පල්ලිවලටත් බදු ගෙවන්න සිද්ධ වෙන වාතාවරණයක් උදා වී තිබෙනවා කියලා. මනෝජ් දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන සුවිශේෂී කරුණු කාරණාත් ශ්‍රී ලංකාවේ.
ඔව්, නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය අදින්දල ක්‍රියාත්මක වන්න නියමිතයි. ඒ අනුව 2017 අංක 24 දරන නව දේශීය ආදායම් බදු පනතේ විධිවිධාන මේ වන විට ක්‍රියාත්මක කරනවා. ඒ හරහා ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදු වෙනවා කියලා තමයි අපට දැනගන්න තියෙන්නේ. ඒ අනුව සේවා නියුක්තිකයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් නම් ඔහුගෙන් බදු අය කිරීම නිදහස් වෙනවා. නමුත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් 150,000 දක්වා 104%, රුපියල් 150,000 සිට රුපියල් 102,000 දක්වා 108%, අවසාන වශයෙන් රුපියල් 103 සිට 350,000 දක්වා 120%, ඉන් පස්සේ රුපියල් 350,000ට වැඩි අය සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය 24%. ඒ අනුව 103,000කට වැඩි ආදායමක් උපයන කෙනෙකුට 24%ක් බදු ගෙවන්න සිද්ධ වෙන බවක් තමයි දැනගන්න තියෙන්නේ. මේ බදු අය කිරීමට සේවා නියුක්තිකයෙකුගේ වැටුප්, කොමිස් මුදල්, අතකාල දීමනා, පාරිතෝෂික, ප්‍රවාහන, ඒ වගේම අනෙක් දීමනා, ගෙවල් කුලී, විදුලි දුරකථන දීමනා විනෝද දීමනා මේ සියල්ලක්ම ඊට සමාන්තර ගෙවීම් හැම එකක්ම මේ බදු ගෙවීමට ඇතුළත් වෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. කොහොමවත් අර්ථ සාධකාර මුදල සහ විශ්‍රාම වැටුප් බදුවලින් නිදහස් කරලා තියෙනවා. ඊට අමතරව විදේශගත ශ්‍රමිකයින් සම්ප්‍රේෂණය කරන මෙරට පුද්ගලයෙක් විසින් තැන්පත් කරලා තියෙන බැංකුවල තියෙන මුදල් සඳහා ලැබෙන පොලිය මතත් 5% බද්දක් නව බදු ක්‍රමය යටතේ අය කරන්න තීරණය කරලා තියෙනවා. ඊට අමතරව නිවාස ඉඩම් වාහන පැවතිච්ච මිලට වඩා වැඩි මිලකට විකුණලා යම් ලාභයක් ලැබනවා නම් ඒ මතත් බදු හඳුන්වා දීලා තියෙනවා. ප්‍රාග්ධන ලාභ මත වන බද්ද ලාභාංශයෙන් 10% ලෙස බදු ගෙවීම වැඩි කරලා තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් නව දේශීය ආදායම් බදු පනත එහෙම නැත්නම් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමකට ලක් කරලා තියෙනවා. ඉතින් මේ ගැන විවිධ අදහස් පළ වෙනවා. අපි දැක්කා හිටපු මුදල් ඇමතිවරයෙක් වන රවි කරුණානායක මන්ත්‍රීවරයාත් සඳහන් කළේ නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය ඇතුළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම් තියෙන බව පැහැදිලි වෙනවා කියලා. ඉතින් කොහොම වුණත් මේ අලුත් බදු ප්‍රතිපත්තියෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත් වෙනවා කියන එක සැකසහිතයි කියලා රවි කරුණානායක මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් කොමුණක් අලුත් දේශීය ආදායම් බදු පනත අද ඉඳලා ක්‍රියාත්මක කරන්න නියමිතයි. මේ සම්බන්ධයෙන් පක්ෂව සහ විපක්ෂව විවිධ අදහස් පළ වෙනවා. ඒ අතරේ මේ බදු ක්‍රමය කෙසේ වෙතත් රජය දැන් ප්‍රකාශයට පත් කළා ඉවරයි.
මනෝජ්, ඒ වගේම මේ තවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ කතාබහට ලක්වුණු කාරණයක් තමයි විශේෂයෙන්ම මේ ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ යුද්ධෙන් පසුව සිදුවන ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සිද්ධ වූ කතාබහ. ඒ වගේම අපි දැක්ක පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ තිබුණා යුරෝපා සංගමය LTT සංවිධානයට පනවා තිබූ තහනම දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවත්. මනෝජ්, දැනගන්නට කැමති මේ කරුණු ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ දේශපාලනිකව සහ සමාජය තුළ කතාබහට ලක්වන කරුණු කාරණාත් ඔබගෙන්.
ඔව්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය පැවැත්වුණා. එහිදී යෝජනා වුණා විදේශීය විනිසුරුවන් සහිත අධිකරණයක් ලංකාවේ ස්ථාපිත කිරීමට ඇති ඉඩකඩ තීව්‍ර වුණා කියලා. ඉතින් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ සමාජික රියක් බිරාල් සරත් වීරසේකර මැතිතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඔවුන් අදහස් දැක්වුවා. ඔහු කියන්නේ මේ කවුන්සිලයේ යෝජනා එලෙසින්ම ක්‍රියාත්මක කරන්න මේ අලුත් ආණ්ඩුවද කටයුතු කරනවා. ඒ නිසා රටේ ස්වෛරීත්වය යම් ආකාරයකින් තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ගිය සැප්තැම්බර් මාසේ අතුරුදන්වුවන්ගේ පනත ගේන්න කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළා. එතකොට ඒ පනත ගෙනාවත් කාර්යාලය විවෘත කරේ නැහැ කියලා ආයිමත් චෝදනා කළා. ඊට පස්සේ අතුරුදන්වුවන්ගේ කාර්යාලය විවෘත කළා. ඉතින් මේ මාර්තු මාසේ අල් හුසේන් මානව හිමිකම් කොමසාරිස්වරයා කාර්යාලය විවෘත කරාට තාම සමාජිකව පත් කරේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ඉතයික්මනින් සමාජිකව පත් කළා. ඉතින් මෙවැනි තත්වයක් තිබෙන්නේ ඒ අනුව මෙවර මේ ප්‍රකාශ කරපු විදිහට විදේශීය විනිසුරුවන් සහිත අධිකරණයකටත් ලංකාව යම් ආකාරයකින් ඉඩක් දෙයි, කැමැත්ත පළ කරයි, එකඟතාවය පළ කරයි කියන සැක සංකා ඔහු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් කිව්වා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙලා පැමිණීමෙන් පස්සේ. ඉතින් මේකට ප්‍රතිචාර දක්වමින් විශේෂ ව්‍යාපෘති ඇමති සරත් අමුණුගම ඇමතිවරයා සඳහන් කළේ කවුරු මොන යෝජනා ඉදිරිපත් කළත් ලංකාව ව්‍යවස්ථාවට පටහැනිව ඒව සම්මත කරන්න බැඳිලා නැහැ. ප්‍රථම වතාවට මානව හිමිකම් කවුන්සිලයට තමන් දැන්නුවා මොන දිවිසුම් අවබෝධයක් තිබුණත් ලංකා ව්‍යවස්ථාවට පිටින් යන්න බෑ, ඒව ක්‍රියාත්මක කරන්න බලය දෙන්න බෑ කියලා. ඒ නිසා රටේ ස්වෛරීත්වයට එරෙහිව තිබුණ, කියන්නේ පෞගේ කාලේ රටේ ස්වෛරීත්වයට එරෙහිව යම් ත්‍රස්තවාදයක් තිබුණා. ලබන අවුරුද්ද වෙද්දී යුද්ධය ඉවර කරලා අවුරුදු 10ක් වෙනවා. ඉතින් අපිට මේ තත්ත්වයේ ඇතුලේ මෙවැනි පසුබිමකට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. අපි ලොකු යුද්ධයක් නිමාවට පත් කරපු රටක්. ඒ හින්දා කවුරු යෝජනා ඉදිරිපත් කළත් ව්‍යවස්ථාවට පිටින් අපිට කටයුතු කරන්න බෑ කියන කාරණය ප්‍රසිද්ධියේ තමන් දැනුම් දුන්නු බව, රජය දැනුම් දුන්නු බව සරත් අමුණුගම ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළා. එතනදී සංජය මතු කළා යුරෝපා සංගමයේ LTT සංවිධානයේ තහනම් සංවිධානයක් විදිහට ලැයිස්තුගත කිරීම. 2006 තමයි යුරෝපා සංගමයේ LTT තහනම් සංවිධානයක් බවට පත් කරේ. ඉතින් දිගින් දිගටම ඒක ක්‍රියාත්මක වෙමින් පැවතුණා. ඊට අදාළ යෝජනාව මේ මාර්තු මාස 21 වෙනිදා ඉදිරිපත් වුණා. එදිනම මේ යෝජනාව සම්මත වුණා. ඊට පස්සේ යුරෝපා සංගමයේ නිවේදනය කළා LTT සංවිධානය පෞද්ගලික මාර්තු 21 වෙනිදා ඉඳලා තවදුරටත් යුරෝපයේ තහනම් සංවිධානයක් බවට පත් කරනවා කියලා. ඉතින් ඒ ප්‍රවෘත්තියත් අපිට ජාත්‍යන්තරයෙන් අහන්න ලැබුණ පෞද්ගල කාලේ.
ඒ වගේම මනෝජ් තවත් එක් කාරණයකට අපි අවධානය යොමු කරන්නට සූදානම්. ඇමරිකා එක්සත් ජනපදයේ GSP බදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබා දීමට තීරණය කළ බව පසුගියදා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වාර්තා කොට තිබුණා. මනෝජ් දැනගන්නට කැමති මෙහි ඇති වැදගත්කම පිළිබඳවත් ඔබගෙන් තොරතුරු.
ඔව්, 2020 අවසන් වනතුරු ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට GSP සහනය ලබා දෙන්න ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබා දීලා තියෙනවා කියලා අපිට වාර්තා වුණා. ඊට අදාළ යෝජනාවට ඇමරිකානු ජනාධිපතිවරයා අත්සන් තියලා තියෙනවා කියලා තමයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ. ඒ අනුව 2020 අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකන් ශ්‍රී ලංකාවට මේ සහනය හිමි වෙනවා. ඇමරිකාව ලංකාවට ලබා දීලා තිබුණු GSP සහනය 2017 අවුරුද්ද දෙසැම්බර් 31 වෙනිදා අවසන් වුණා. ඇමරිකාවේ ඇති වෙච්ච යම් යම් ආර්ථික මේ ගැටලු නිසා මේ වසර සඳහා ලංකාව ඇතුළු රටවල් කීපයකට GSP සහනය දීර්ඝකරණයක తాවකාලිකව අතිතෙව්වා. කොහොම වුණත් 2020 දක්වා ශ්‍රී ලංකාවටත් මාලදිව වෙනටත් GSP සහනය ලබා දෙන්න ඇමරිකානු ජනාධිපතිවරයා දැනට තීරණය කරලා තියෙනවා. 2018 අවුරුද්දේ ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා මාර්තු මාසේ 23 වෙනිදා දක්වා කාල සීමාවෙදී ලංකාව ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරා. පහුගිය වසර දෙකක කාල සීමාවෙදී ලංකාවෙන් ඇමරිකාවට ඩොලර් බිලියන 5ක් වටින භාණ්ඩ අපනයනය කරලා තියෙනවා. අපේ රටේ ඇඟලුම් නිෂ්පාදනයේ දෙවැන්ත වෙළඳපොළ විදිහටත් සැලකෙනවා ඇමරිකාව. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ලංකාවේ ඉඳලා පහුගිය වසරේ විදේශ රටවලට අපනයනය කිරීමේ ප්‍රතිශතයෙන් 25%කට වැඩි ප්‍රතිශතයක් ඇමරිකාවට අපනයනය කරලා තියෙනවා. ඉතින් මේ GSP සහනය ලැබීමත් එක්ක අපේ නිෂ්පාදකයින්ට ඇමරිකාවට වෙළඳපොළේදී යම් බදු සහනයක් හිමිවනවා. පහුගිය කාලයක තාවකාලිකව නවත්තලා තිබුණේ දැන් නැවතත් ඒ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒක යම් අස්වැසිල්ලක් වේවි මේ වගේ කාල සීමාවක ශ්‍රී ලංකාව වගේ රටකට.
හොඳයි මනෝජ්, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මේ අලුත්ම තොරතුරු බෙදා හදා ගන්නට අප සමගින් එක් වීම පිළිබඳව. අපි ලැබෙන සතියේදීත් බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන් ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් ඔබ හායක් වන්නට. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි සංජය.